ජෝරි නම වැනිදා සිට 15 වැනිදා දක්වාවූ මේ සතිය ඔස්ට්‍රේලියාව තුළ ජාතික වශයෙන් දියවැඩියා සතිය ලෙසට නම් කරලා තිබෙනවා National Diabetes Week යන නමින්. ඉතින් ඩයබටිස් ඔස්ට්‍රේලියා ආයතනය විසින් මේ හා සම්බන්ධව විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා මේ සතිය තුළ රට පුරාම. ඉතින් ඒ නිසා SBS සිංහල වැඩසටහනිනුත් දැන් අපි දියවැඩියාව පිළිබඳව කෙටි කතා බහක යෙදෙන්නයි මේ සූදානම් වන්නේ. දියවැඩියාව කියන රෝගය ඉතාම වේගෙන් පැතිරී යන රෝගයක් වුණත් එය පාලනය කිරීමේ හැකියාවත් ඇත්තටම අපි සතුවම තිබෙන නිසා ඉතින් මේ දියවැඩියා පාලනය පිළිබඳව ඒ සඳහා අපිත් සමග කතා බහට එකතු වන්නේ ඩීකින් විශ්වවිද්‍යාලයේ පෝෂණ වේදේ පිළිබඳව පර්යේෂිකා ජනන්දනී නානායක්කාර. ජනන්දනී, අපි ඔබ මුලින්ම ආයුබෝවන් කියලා පිළිගන්නවා SBS සිංහල වැඩසටහනට. හොඳයි, මේ දියවැඩියා සතියේ අපි දියවැඩියාව පිළිබඳව මේ කතා බහ ආරම්භ කරමු. දියවැඩියාව යන කුමක්ද කියලා හඳුන්වලා දීලා මුලින්ම.
ඇත්තටම දියවැඩියාව කියන්නේ සංකීර්ණ රෝග තත්ත්වයක්. දියවැඩියාව තියෙන පුද්ගලයෙකුගේ ශරීරයේ ග්ලූකෝස් මට්ටම නිසි ආකාරව පාලනය වෙන්නේ නැහැ. මෙය කෙටි කාලීන සහ දිගු කාලීන ගැටලුකාරී තත්ත්ව ඇති කරන්න හේතු වෙනවා. ශරීරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කරන්න ඉන්සියුලින් කියන හෝමෝනය අවශ්‍ය වෙනවා. නමුත් දියවැඩියාව තියෙන පුද්ගලයෙක්ගේ ශරීරයේ ඉන්සුලින් නිපදවීම අවශ්‍ය ප්‍රමාණයෙන් සිදුවන්නේ නැහැ. මේ තත්ත්වය යටතේ දියවැඩියාව තියෙන පුද්ගලයෙක් පිෂ්ඨය හරි සීනි තියෙන හරි ආහාරයක් ආහාරයට ගත්තහම ඒ මගින් ශරීරයේ නිපදවෙන ග්ලූකෝස් නිසියාකාරය පාලනය වෙන්නේ නැහැ. ඒ නිසා ගොඩක් වෙලාට හැම වෙලෙම වගේ රුධිරයේ වැඩිපුර ප්‍රමාණයක් පවතිනවා. දියවැඩියාව ගත්තහම වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි ටයිප් 1 ඩයබටිස්, පළමුණු වර්ගයේ දියවැඩියාව කියන එක. මේ තත්ත්වය ඇති වෙන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉන්සුලින් හෝමෝනිය නිපදවන අග්න්‍යාශයේ සෛලවලට හානි කිරීම නිසා. මේ නිසා ශරීරයේ ඉන්සුලින් නිපදවීම නිසියාකාරව සිදුවෙන්නේ නැහැ. ඒ නිසා ශරීරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කිරීමේ විශාල ගැටලු ඇති වෙනවා. අනිත් වර්ගය තමයි ටයිප් 2 ඩයබටිස්, නැත්නම් දෙවන වර්ගයේ දියවැඩියාව කියලා හඳුන්වන එක. මේ තත්ත්වයේදී වෙන්නේ ශරීරයේ ඉන්සුලින් නිපදුවත් ශරීරයේ මේ ඉන්සුලින් වලට ප්‍රතිරෝධයක් දක්වනවා. ඒ නිසා සාමාන්‍යයෙන් ඉන්සුලින් හෝමෝනිය මගින් කරන කාර්යයක් සිදු කරන්න නොහැකි වෙනවා. මේ තත්ත්වය අපි කියනවා ඉන්සුලින් රෙසිස්ටන්ස් කියලා. අනිත් දියවැඩියාව වර්ගය තමයි ගර්භ දියවැඩියාව කියන එක. ඒ කියන්නේ ගර්භණී සමයේදී ප්‍රථම වාරට රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යාම ගර්භ දියවැඩියාව කියලා හඳුන්වනවා. ගොඩක් වෙලාවට දරුවෙකුටින් පස්සේ මේ තත්ත්වය මගහැරිලා යනවා. එවගේම නිතර තිබහ දැනෙන එක, නිතර මුත්‍රා පිටවීම, මහන්සිය සහ අලස බව, නිතර බඩගිනි දැනීම, තුවාලීක්මන්ට් හොඳ වෙන්නේ නැත්නම්, ඒ වගේම බර ඉතා කෙටි කාලයක් තුළ හේතුවක් නොමැති වඩු වෙනවා නම්, සමය ආසාදන වගේ ලක්ෂණ දියවැඩියාවේ සලකුණු වෙන්න පුළුවන්. කාට හරි මේ ලක්ෂණ තියෙනවා නම් ඉක්මනින්ම වෛද්‍යවරයෙක් හමු වෙලා රුධිර පරීක්ෂාවක් කරලා තමන්ට දියවැඩියාව තියෙනවද නැද්ද කියලා තහවුරු කරගන්න ඕනේ.
ඔව්, එතකොට ඇත්තටම මේ දියවැඩියාව ඇතිවන්න විශේෂයෙන්ම හේතු වෙන කාරණා මොනවාද?
මම අර කලින් සඳහන් කරපු වර්ග වලින් මම කියන්න. ටයිප් 1 ඩයබටිස් පළවෙනි වර්ගයේ දියවැඩියාව කියන එක ගොඩක් වෙලාවට මේ දියවැඩියාව තත්ත්වය දක්නට ලැබෙන්නේ අවුරුදු 30ට වඩා අඩු අය අතර. නමුත් 30ට වඩා වැඩි අතර වුණත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්වය ඇතිවීම සඳහා ගොඩක් වෙලාවට ආහාර පුරුදු හරි වෙනත් පුරුදු හරි බලපාන්නේ නැහැ. ගොඩක් වෙලාවට ජානමය බලපෑමක් මේ රෝග තත්ත්වය ඇති වෙන්න ජානමය පසුබිමක් තියෙනවා. ටයිප් 2 ඩයබටිස් කියුවහම මේ දියවැඩියාව සත්‍ය ඇති වෙන නම් ගොඩක් වෙලාවට අපේ ආහාර පුරුදු සහ ජීවන රටාව පුරුදු බලපානවා. ඒ වගේම ජානමය පසුබිමක් තියෙන අවස්ථාවක් තියෙනවා. ගොඩක් වෙලාවට අපිට මේ තත්ත්වය දක්නට ලැබෙන අවුරුදු 45ක් පමණ පස්සේ වයසවල ඉන්න අයට. නමුත් වර්තමානයේ ළමෙන් සහ තරුණ අතරත් මෙම රෝග තත්ත්වය දක්නට ලැබෙනවා. ටයිප් 2 ඩයබටිස් ඇතින් සඳහා කරුණු කීපයක් බලපාන්න පුළුවන්. ඒවත් සඳහන් කරොත් අධි රුධිර පීඩනය, අපි හයි බ්ලඩ් ප්‍රෙෂර් කියලා හඳුන්වනවා, ශරීරයේ අධික බරක් පැවතීම, ඒ වගේම ප්‍රමාණතරම් ශාරීරික ක්‍රියාකාරකම්, ෆිසිකල් ඇක්ටිවිටීස් නොමැති වීම, උදර ප්‍රදේශයේ වැඩිපුර මේදය තැම්පත් වීම, ඒ වගේම අයහපත් ආහාර පුරුදු බලපානවා. ඒ වගේම යම්කිසි කාන්තාවකට ගර්භණී සමයේදී ගර්භදිය වැඩියාව ඇති වුනහම පසු කාලිනම මේ කාන්තාවන්ට දෙවන වර්ගයේ දිය වැඩියාව හැදීමේ වැඩි අවධානමකුත් තියෙනවා. ගර්භදිය වැඩියාව ගැන සඳහන් කරොත් මේක ඇති වෙන ගොඩක් වෙලාට ගර්භණී කාලයේදී මවගේ ශරීරයේ ඇතිවන හෝමෝන වෙනස්කම් නිසා. මේ කාලයේ ශරීරයේ නිපදවන සමහර හෝමෝන සාමාන්‍ය ඉන්සියුලින් ක්‍රියාකාරීත්වයට බාධා කරනවා. වැඩි වශයෙන් ගර්භණී වැඩි වයසේදී ගර්භණී භාවයට පත්වීම, නැත්නම් පවුලේ තව කෙනෙකුට දිය වැඩියාව වගේ තත්ත්වයක් තිබීම, අධිබර වගේ තත්ත්වවල ඉන්න මවකට ගර්භත්‍ය වැඩියාව ඇතිීමේ වැඩි අවධානමක් තියෙනවා.
ඔය ජනන්දරිය, එතකොට මං හිතන්නේ මේ දිය වැඩියා රෝගය ඇත්තටම වැළැක්වීම සහ පාලනය කිරීමේ හැකියාව අපි සතුවම තිබෙනවා නේද? ඉතින් ඒ පිළිබඳව මම කැමති තව ටිකක් වැඩිපුර විස්තර දැනගන්න.
ඔව්, කොහොමද වළක්වා ගන්න කියන එක, ටයිප් 1 ඩයබටිස් කියන එක සැලකුවොත් ඇත්තටම මේක වළක්වා ගන්න බෑ. නමුත් දෙවන වර්ගයේ දියවැඩියාව හට ගැනීම වළක්වන්න නම් හොඳ ආහාර පුරුදු සහ ජීවන රටාව වැදගත් වෙනවා. තමන්ගේ බර හොඳ මට්ටමක පවත්වා ගැනීම, ඒ කියන්නේ තමන්ගේ බර වැඩි නම් බර අඩු කර ගැනීම දියවැඩියාව වැළඳීමේ අවධානම ගොඩක් අඩු කරනවා. ඒ වගේම හැම වෙලෙම වගේ ශාරීරික ක්‍රියාකාරකම් ෆිසිකල් ඇක්ටිවිටීස් වල යෙදෙන්න ඕනේ. අලසභාවය කියන එක ගොඩක් බලපානවා මේ විදිහේ ලෙඩ ඇති වෙන්න. ඒ වගේම કૃත්‍රිම ආහාර, තෙල් හා සීනි බහුල ආහාර, සොෆ්ට් ඩ්‍රින්ක්ස් වගේ දේවල් භාවිතය හැකිතාක් අඩු කරන්න ඕනේ. ධාන්‍ය, එළවලු, පළතුරු, කඩල කවපි මුංහිට වගේ රන්නේල බෝ වගේ දේවල් නිතරම අපේ ආහාර වේලට එක් කර ගන්න ඕනේ. ඒ වගේම තමන්ට අධිරෝධ පීඩනය, හයි කොලෙස්ටරෝල් වගේ තත්ත්ව තියෙනවා නම් ඒව පාලනය කර ගැනීමත් දියවැඩියාව ඇතිවීමේ අවධානම ගොඩක් අඩු කරනවා. දැන් අපි කතා කරොත් කොහොමද දියවැඩියාව තියෙන පුද්ගලයෙක් ඒක පාලනය කරගන්නේ කියලා. මේ දියවැඩියාව පාලනය කියන එක ඉතාම වැදගත් වෙනවා. මොකද පාලනයෙන් තොර දියවැඩියාව අන්ධභාවය, වකුගඩු වක්‍රිය වීම, හෘද ආබාධ, සුව නොවන තුවාල සහ ආශ්‍රිත පාදයේ කොටස් ඉවත් කිරීම, ඇම්පියුටේෂන් කියලා හඳුන්වනවා. මේ විදිහේ විවිධාකාර දීර්ඝකාලීන රෝග තත්ත්ව සඳහා මේක හේතු වෙනවා. හින්ද දියවැඩියාව පාලනය කියන එක හරිම වැදගත්. පළවෙනි වර්ගයේ දියවැඩියාව තියෙනකොට මෙම තත්ත්වය පාලනය කරන්න ඉන්සියුලින් හෝමෝනිය ලබා දෙන්න වෙනවා. ඒ වගේම හොඳ ආහාර පුරුදුත් මේ පාලනයට තම වැදගත් වෙනවා. ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන ආහාර වේල් සහ අමතර ආහාර වේල් නිසි වේලාවකට ගන්න ඕනේ. ඒක තමන් ලබා ගන්න ඉන්සියුලින් ප්‍රමාණය සහ ඉන්සියුලින් ලබා ගන්න වේලාව මත ඒක වෙනස් වෙනවා. ඇත්තම පුද්ගලයන් පුද්ගලයාට පෝෂණ අවශ්‍යතාවය වෙනස් වෙනවා. ඒ හින්දා පළවෙනි වර්ගයේ දියවැඩියාව තියෙන රෝගියෙක් වෛද්‍ය වාර්තා සමග පෝෂණ වේදියෙක් හම්බ වෙලා කොහොමද ආහාර ලබා ගන්න ඕනේ, කොයි ප්‍රමාණවලින් කොයි වෙලාවට ලබා ගන්න ඕනේ කියලා උපදෙස් ලබා ගැනීම හරිම වැදගත්. අපි දෙවන වර්ගයේ දියවැඩියාව සඳහන් කරොත් සමහර දෙවන වර්ගයේ දියවැඩියා තියෙන අයනවා බෙහෙත් ගන්නවා. ඒ වගේම සමහර වෙනවා ඉන්සියුලින් ගන්න අයත් ඉන්නවා. එතකොට මේ වගේ තත්ත්වල ඉන්න අයට මේ බෙහෙත් වගේම කෑම පාලනයත් ඉතාම වැදගත්. මම ඉස්සෙල්ලාම සඳහන් කරන්නම් බර ගැන. දෙවන වර්ගයේ දියවැඩියාව තියෙන කෙනෙක්ගේ බර වැඩි නම් එයා ඉක්මනට කටයුතු කරන්න ඕනේ තමන්ගේ බර අඩු කරගන්න. ඒ වගේම ආහාර පුරුදු ගැන සඳහන් කරොත් බිස්කට්, කේක්, ෆෘට් ජූස්, සොෆ්ට් ඩ්‍රින්ක්ස්, චොක්ලට්, සේවරි ස්නැක්ස් වගේ කෑම ගැනීම පුළුවන් තරම් අවම කරන්න ඕනේ. ඒ වගේම රතු මස් විශේෂයෙන් අපි සහරක් මස් වගේ දේවල් ගැනීම සීමා කරන්න ඕනේ. ඒ වෙනුවට ප්‍රෝටීන් ලැබෙන අනිත් ආහාර, චිකන්, මාළු, ටෝෆු, බිත්තර වගේ දේවල් ආහාර වේලට එකතු කර ගන්න පුළුවන්. විශේෂයෙන්ම සංතෘප්ත මේද අඩංගු ආහාර වෙන රතු මස්, චීස්, අයිස්ක්‍රීම්, බටර්, පේස්ට්‍රීස්, ක්‍රීම් වගේ ආහාර ගැනීම හැකිතාක් අවම කරන්න ඕනේ. විශේෂයෙන් මස් පිළියෙල කරනකොට පේන්න තියෙන ස්කින් එක සහ අනිත් පේන තියෙන ෆැට් කොටස් අයින් කරලා ගන්න පුළුවන්. මේ මාර්ගයෙන් පුළුවන් අපිට ශරීරයට ලැබෙන අමතර මේද ප්‍රමාණය අඩු කරන්න. ඒ වගේම ඩීප් ෆ්‍රයිඩ් ෆුඩ් ගැනීම පුළුවන් තරම් අවම කරන්න ඕනේ. ඒ වෙනුවට ග්‍රිල් කරපු හරි රෝස්ට් කරපු හරි ආහාර ගන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම සැලඩ් වගේ දේවල් හදනකොට ඩ්‍රෙසින් හරි මයොනෙස් හරි දාන එක අඩු කරලා ඒ වෙනුවට රසය ගන්න, ගම්බිරිස්, එතකොට තක්කාලි, දෙහි වගේ දේවල් එකතු කර ගන්න පුළුවන්. අනිත් දෙක තමයි මාළු ගැන විශේෂයෙන් සඳහන් කළොත් හුරුල්ලෝ, මැකරන්, සාඩින්, ටුනා වගේ මාළු ගන්න පුළුවන් නම් හොඳයි. මොකද ඒවයි තියෙන මේ දම්ල ශරීරයේ තියෙන කොලෙස්ටරෝල් වගේ දේවල් පාලනය කරන්න උදව් වෙනවා. ඒ වගේම කැනෝලා ඔයිල්, ඔලිව් ඔයිල්, අවකාඩෝ වගේ තෙල් වර්ගත් අවකාඩෝ වලින් ලැබෙන තෙලුත් ඇඟට හොඳයි. ඊට අමතරව විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ සීනි ගැන. සීනි භාවිතය හැකිතාක් අඩු කරන්න ඕනේ. සීනි භාවිතයෙන් වැළකෙන්න පුළුවන් නම් ඒක ඉතාම හොඳයි. ඒ වගේම පිෂ්ඨය සහ කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර ගැන සඳහන් කළොත් එක සැරේකට පිෂ්ඨය අඩංගු ආහාර ගොඩක් කන්න හොඳ නැහැ. මොකද එහෙම වුණොත් ශරීරයේ තියෙන ග්ලූකෝස් මට්ටම පාලනය කරන්න අපහසු වෙනවා. ඒ හින්දා පිෂ්ඨය සහිත ආහාර කුඩා ප්‍රමාණවලින් දවස පුරා ආහාර වේල් වලට ලබා ගන්න ඕනේ. අනිත් එක තමයි ලෝ ජීආයි ෆුඩ්ස් කියන එක. මේ කියන්නේ සෙමින් ශරීරයට ග්ලූකෝස් නිදහස් කරන ආහාර වර්ග. එතකොට කෑම පිෂ්ටය සහිත ආහාර තෝරගනිද්දී හැම වෙලෙම ලෝ ජීආයි ෆුඩ්ස් වල ෆුඩ්ස් තෝරගන්න පුරුදු වෙන්න ඕනේ. මම උදාහරණ කීපයක් කිව්වොත් රෝල් ඕට්ස්, හෝල් මීල් බ්‍රෙඩ්, එතකොට මුං ඇට කඩල කෝපි වගේ දේවල්, බත්වල පාස්තා වගේ දේවල් ලෝ ජීආයි ෆුඩ් කියලා හඳුන්වන්න පුළුවන්. අනිත් එක තමන් එළවලු භාවිතයේ හොඳට එළවලු භාවිතයට ගන්න ඕනේ. අඩුම තරමේ දවසට සර්වින්ස් පහක්වත් එළවලු වර්ග පහක්වත් ආහාරයට ගන්නවා නම් ගොඩක් හොඳයි. ඒ වගේම පළතුරු සර්වින්ස් දෙකක්, ඒ කියන්නේ උදාහරණයක් විදිහට මැන්ඩරින් ගෙඩියක්, කිවි ෆෘට් එකක් වගේ දේවල් වගේ දවසට එකතු කරගන්න පුළුවන් නම් ඒක හොඳයි. ඒ වගේම ඇල්කොහොල් පාවිච්චි කරනවා නම් ඒක ගොඩාක් සීමා කරන්න ඕනේ, විශේෂ අවස්ථාවකදී හැර අනිත් අවස්ථාවලදී ඇල්කොහොල් භාවිතයෙන් වැළකෙන්න ඕනේ. අනිත් එක තමයි පාලනයට බෙහෙත් සහ කෑම පාලනය වගේම අනිත් වැදගත් දේ තමයි ශාරීරික ක්‍රියාකාරකම්. හොඳට ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදෙන්න ඕනේ. ආම වශයෙන් සතියට දින කීපයක්, එක සැරේකට විනාඩි 30ක් 40ක්වත් ඇඟ වෙහෙසෙන ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.
ඔව්, එහෙමනම් ජනන්දනී, අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා SBS සිංහල වැඩසටහන වෙනුවෙන් මේ කතාබහට එකතු වුණාට.
ස්තුතියි.